creating houses.
Why Thermal solar cell under water go? What the
There's only one way the house will be walked that way.
පුරුදු පරිදි මේ අංග 400 දින පැවැත්වෙන උචිත සාකච්ඡාව ආරම්භ කරන ලෙස පෙරවසරයි.
හොඳයි, සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි පච්චේ පච්චුප්පන සූත්‍රය තමයි සාකච්ඡා කරමින් ආවේ. මම හිතන්නේ අදට තියෙන්නේ චක්කුම් අනිච්චම් විපරිණාමය අනිසාභාවී කියන තැන ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න තමයි අද මාතෘකාව ඉදිර තියෙන්නේ මගේ මතකයේ හැටියට. ඉතින් ඒ නිසා එතනට අපි ප්‍රවේශයට එමු. අපි මේ පහුගිය සතිවලදී කතා කළා, මේ කුංචි කෙටි මතක් කර ගැනීමක් කළ උටින් බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය උත්තම භාවය කියලා කියන්නේ ලෝකයාට අවබෝධ කර ගැනීමට උපකාර වෙන විදියට ඒ කෙනාගේ හිතන රටාව අනුව දහමක් පෙන්නර දෙන එක කියලා කිව්වා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අතර වෙනස විශේෂත්වය අවබෝධය අතින් සමානයි. තනිව අවබෝධ කර ගැනීම අතින් පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමානයි. නමුත් මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ග කෝවිදෝ භාග්‍යතුන් වහන්සේ නමකගේ විශේෂත්වය වන්නේ මාර්ගයක් ඉස්මතු කිරීම කියලා මේ දේශනාවේදී සාමිනාන්ත පැහැදිලි කරලා දෙනවා. ඒත් එකම මේ විචක්ෂණශීලී ජීවිතය සද්දාරු කියන උසව ආකාර පරිවිතක්ක දිටිනිජානක්කන්ති වලට යන්නේ නැතුව පාදක වන කාරණයක් පිළිබඳව විචක්ෂණය කරනවා නම් ඒකේන ඇලෙන පැත්තටත් ගැටෙන පැත්තටත් යන්නේ නැතුව, ඒ කියන්නේ ධමයක් අවබෝධ කළේ නැති වුණත් එයා විචක්ෂණශීලී බවින් යුක්තයි නම් ලෝකේ සත්‍ය රකින්න ගුණයෙන් යුක්ත වුණත් ඒකේන බොහොම සුන්දර ජීවිතයක් ගත කරන බව සඳහන් කළා. ඉතින් මේ වගේ ජීවිතයකට විචක්ෂණශීලී සත්‍ය රකින්න ජීවිතයකට බාහිරින් උපකාරයක් ලැබුණට පස්සේ එයාගේ ජීවිතයේ ගිහි ජීවිතයක් වේවා පැවිදි ජීවිතයක් වේවා හරිම සුන්දර වෙනවා කියලා කිව්වා. ඒත් එකම එයාට මේ ධර්මය සත්‍යවාදී ජීවිතයක් ගත කරන ඔහුට බාහිර උපකාරයක් ලැබුණට පස්සේ ඒ වැටහීම් සහගත ස්වභාවය තවදුරටත් ප්‍රායෝගිකව පුරුදු කරන්න නම් මේ දේශනාව තුළදී කරුණ කීපයක් ඉස්මතු කරා ජීවිතයේ සිහියක් පවත්වන්න උත්සුක වෙන්න ඕන කියලා කිව්වා. යහපත් කායික වාචික මානසික ක්‍රියාවන් වලට යොමු වෙන්න ඕන බව, ඒ වගේම තමයි හිතේ එකඟතාවය ඇති කර ගැනීමට උත්සාහ කරන්න ඕන කියලා කිව්වා. ඒත් එක්කම අල්පේච්ඡ සන්තුෂ්ටි ජීවිත සහ පවේක කියන කාරණා ජීවිතයේ සමතු වෙන්න ඕන කියලා සිහිපත් කළා. ඒත් එක්කම මේ තවත් කරුණක් ඇටියට සක්කාය නිරෝධයේ ප්‍රතිපදාව අර්ථාන්විත වෙන්නේ ලෝකයේ යෙදුණු සක්කායක් එක කියන කාරණිය සිහිපත් කළා. තොර සක්කාය කියන එක පැහැදිලි කරා කරුණක් පාදක කරගෙන ඇස කන නාසය දිව කය මනස කියන මෙන්න මේ කරුණ ලෝකයේ යෙදෙන සක්කායක් හැටියට. ඒ කියන්නේ ලෝකයක් යෙදෙන්නේ ඇසෙන් රූපයක් දකිනකොට, කනින් ශබ්දයක් අහනකොට, නාසෙන් ආග්‍රහණයක් කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසෙන් හිතනකොට ලෝකයක් ගොඩනගෙනවා. එහෙම ලෝකයක් ගොඩනැගෙනකොට ඒ ජීවිතය තුළ යම් ස්වරූපයකට කොටු වෙනවා. ඒ කියන්නේ රූපයක් කියන කාරණාවකට කොටු වෙනවා, වින්දනයකට කොටු වෙනවා, හඳුන ගැනීමකට කොටු වෙනවා, චේතනාත්මක භාවයකට කොටු වෙනවා, දැන ගැනීමකට කොටු වෙනවා. නෝකට තමයි ජීවිතය කියන්නේ කියලා සිහිපත් කරා. ඉතින් ওই විදිහට කරුණු රාශියක් එක්ක සක්කාය පිළිබඳව සිහිපත් කළා. ඒත් එක්කම මේ සිහිපත් කරා ක්‍රමයකට හික්මෙන දිවේ පෙන්වෙ ලෝකයක් එකගෙන කාරණය මේ දේශනාවදී පැහැදිලි කළා. ඒත් එක්කම තමන්ගේ රාමුවෙන් තොරව ඇස කියන කාරණාව විචක්ෂණය වීම තුළින් ඇස රූප සමග සම්බන්ධයක් නොවී නිවීමට පත් වෙන ආකාරය පැහැදිලි කළා. එතකොට තවදුරට කතා කළා සක්කාය හැටියට ගෝචර වෙන ඇස සෙවීම, ඒ කියන්නේ යම් කිසි රාමුගත වීමකට පත් වෙන්නේ නැතුව, ඒ කියන්නේ සක්කාය හැටියට ගෝචර වෙන ඇස සෙවීම නිසා ඇහැ බවක් නොලැබීම හිවත් අනිත්‍ය පිළිබඳව, එහෙම නැත්නම් සක්කාය නිරෝධගාමී ප්‍රතිපදාව පිළිබඳව පැහැදිලි කළා. ඒත් එක්කම අර ගිය සතියේදී අවසාන හරියට කතා කළා ඇස මනා ප්‍රඥාවෙන් දුටු කෙනාට, ඇස මනා ප්‍රඥාවෙන් දුටු කෙනෙක් ඉන්නවා ඒ කෙනාට ලෝකේ ගෝචර වෙද්දි, කියන්නේ දැකපු කෙනා, කියන්නේ ඇස මනා ප්‍රඥාවෙන් දැකපු කෙනා, කෙනෙක් අලලා කෙනෙක් සම්බන්ධ කරලා කතා කරනකොට විපරිණාමී අඤ්ඤතාභාවී වේ කියලා කිව්වා. ලෝකයේ පැත්තේ ඉඳලා කතා කරනකොට ඇස අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතාභාවී කියලා ඔන්න ඔය විදිහට තමයි මේ කාරණාව සිහිපත් කරගෙන ආවේ. ඉතින් අර ඒ කාරණය විපරිණාමී අඤ්ඤතාභාවී කියන කාරණය කතා කරගෙන එද්දී ඒක තේරුම් ගන්න ඊළඟට මේ මොකද අපිට මං හිතන්නේ තියෙන්නේ ලනුව කියන උපමාවත් එක්ක පැහැදිලි කරපු කාරණේ 11 පිටුවේ එතනත් එක්ක පොඩ්ඩක් බලමු සුනන්ද මහන්තයා. 11 පිටුවේ පොඩ්ඩක් අර අපි එතන ඉඳලා ඉස්සරහට බලමු. මේ අනිත්‍යං විපරිණාමී අඤ්ඤතාභාවී කියන එක පැහැදිලි කරගන්න ලොකු සංඝවංශයේ උපමාවක් දෙනවා, ලනුවක උපමාව. ඒකේ ටිකක් ඉස්සරහට කතා කරගෙන ගියත් එක මම එක ආපහු ගන්නම්. මොකද මේ එතන ඉඳලා කියන්න හේතුව එතකොට පහසොයි තවත් තේරුම් ගන්න. හදයි මම මේක තේරුම් ගන්න අපි නිතරම කියන පුංචි උපමාවක් ගන්නම්. යම්කිසි දෙදෙනෙක් නූල් පොටවල් කිහිපයක් කෙළවර දෙකෙන් එකතු කරගෙන එකම පැත්තකට කරකවනවා. අපි දන්නවර ලණු අඹරනකොට එහෙම කරකවනවන්නේ නේද? දෙන්නේ දෙපැත්තේ ඉඳගෙන මේකේ ලණුව, මේකේ නූල් පොටවල් ටික කරකවන්නේ මොන පැත්තටද? කරකැවීම සිද්ධ කරන්නේ එකම පැත්තකට. ඔන්න දැන් ඔබ මනෝමය වශයෙන් මේ උපමාවට යමුකොට ඔන්න දෙන්නේ ඉඳගෙන නූල් පොටවල් කීපයක් කෙළවර දෙකෙන් එකතු කරගෙන එකම පැත්තට කරකවනවා. ලණුවක් ඇඹරින් එකම පැත්තට කරකවන්නේ. එතකොට ලණුවක් ඇඹරෙන්නේ නැහැනේ. දැන් ලණුවක් ඇඹරින් නම් දෙපැත්තට කරකවන්නම්. හැබැයි එකම පැත්තකට තමයි කරකවන්නේ. එතකොට ලණුවක් ඇඹරෙන්නේ නැහැනේ. මැදින් කෙනෙක් අල්ලගත්තට පස්සේ ලණුවක් ඇඹරෙනවා. උන්න මොකද කරන්නේ? දෙන්නේ එකම පැත්තට නූල් පොටවල් ටික අඹරනකොට මැදින් කෙනෙක් අල්ලගන්නවා. ඔන්න මැදින් කෙනෙක් අල්ලගත්තට පස්සේ මොකද වෙන්නේ? ලණුවක් ඇඹරෙනවා. දැන් ඔය න්‍යායාත්මක භාවය ගැන යම්කිසි කෙනෙක්ට දැක්මක් ඇති වුණා නම් දැන් එයාට පේන්නේ අල්ලගෙන ඉද්දී ඇඹරණු ලණුවක් තියෙනවා කියන එකද? ඔහොම දැන් ප්‍රශ්නයක් අහනවා, අල්ලගෙන ඉද්දී ලණුවක් ඇඹරුණා කියන එකද එයාට තියෙන්නේ? ලණුවක් නැහැ කියන එකද? දැන් ලණුවක් නැහැ කියන්නත් බෑ නේද? ඒ වගේම අල්ලගෙන ඉඳිද්දි එයාට පේන්නේ අල්ලගෙන ඉද්දි ඇඹරුණු ලණුවක් තියෙනවා කියන එකද? අල්ලගෙන ඉද්දි ඇඹරුණු ලණුවක්. ඔන්න අල්ලගෙන ඉද්දි ඇඹරුණු ලණුවක් තියෙනවා කියන එකද? ඇඹරුණු ලණුවක් තියෙන එකද ලණුවක් නැහැ කියන එකද? එයාට දැන් තියෙන්නේ ලණුවක් තියෙනවා කියන එක. හැබැයි එයාට ලණුවක් තියෙනවා කියන එකක් තියෙනවා. හැබැයි ඇඹරුණු ලණුවක් තියෙනවා කියන එකක් තියෙනවා. කාටද? ඒ අල්ලා ගැනීම කියන කාරණාවක් වුණ නිසායි ලණුවක් උනේ කියලා දැකපු කෙනාට. ඔන්න ලණුවක් නැහැ කියන්නේ යන්නේත් නැහැ. ඒ වගේම ඇඹරුණු ලණුවක් අල්ලගෙන ඉන්නවා කියන එකක් නෙවෙයි. ඔන්න දෙකක් ප්‍රතික්ෂේප කරා. ලණුවක් නැහැ කියන්නත් බෑ. ඇඹරුණු ලණුවක් අල්ලගෙන ඉන්නවා කියලා කියන්නත් බෑ. ඔන්න දැන් උපමාව හොඳට තීව්‍රව අහගන්න. හැබැයි එයාට කියනවා දැකපු කෙනාට මොකක්ද ඉස්මතු වෙන්නේ? දැකපු කෙනාට ලණුවක් අල්ලගෙන ඉන්නවා කියලා. දැන් එහෙම නැතුව එයාට පුළුවන්කමක් තියනවද දෙපැත්තෙන් එකම පැත්තකට කරකවලා අල්ලගෙන ඉන්නකොට පෙනෙන කාරණාව එහෙම තියෙද්දි මෙතන ලණුවක් නැහැ කියන්න පුළුවන්? එහෙම කියන්න බෑ. එයාට පේන්නේ ලණුවක්. හැබැයි එයාට මේකේ කාන්තෙන් තියෙන ලණුවක් කියන එකක් තියෙනවද? තියෙන ලණුවක් කියලා එකක් එනවද? එහෙම එන්නේ නැහැ. අන්න එයාට තියෙන වැටහීම මොකද්ද? එයාට ලණුවක් තියෙනවා. හැබැයි මේ ලණුව පෙනෙන නිසා කතා කරන්න වෙන්නේ ඒක විපරිණාමී අඤ්ඤතාභාවී කියලා. ඔන්න ඒ කියන්නේ අඹරපු ලණුවක් අල්ලගෙන ඉන්නවා කියන එකත් වැරදි. ඒ වගේම ලණුවක් නැහැ කියන එකත් වැරදි. එයාට අල්ලගත්ත නිසායි ලණුවක් තියෙන්නේ කියලා අදහසක් තියෙනවා. ඒ කියන්නේ පින්වතුනේ ලණුවක් නැහැ කියලා කියන්නේ යන්නේත් නැහැ. හැබැයි අඹරපු ලණුවක් අල්ලගෙන ඉන්නවා කියන තැනට එහෙම යන්නේත් නැහැ. අල්ලගත්ත නිසායි ලණුව. අන්න එයාට කතාවක ඉස්මතුවක් වෙනවා නම් විපරිණාමී අඤ්ඤතාභාවී කියලා කියන්න වෙනවා. ස්වභාවයේ විපරිණාමී අඤ්ඤතාභාවී. ඒ වගේම ඇස කියන එක මොන දැන් ලණුව එනවා මොන පැත්තටද? ඇස පැත්තට ගනව. දැන් උපමාව කිව්වේ ලණුව උපමේය ගන්නේ ඇස කියන පැත්තට. විපරිණාමී අඤ්ඤතාභාවී ඡය වෙන ධර්මයක්. වෙනසෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ පස්සේ වෙනසෙනවා කියන එක නෙවෙයි. අහල බලන්නක වෙන ආගමක කෙනෙක්ගෙන් හරි ගොඩනැගිල්ලක් දකිනකොට මේක කවද හරි විනාශ වෙනවා කියලා දන්නවද කියලා? එයා ඒක දන්නවා. දැන් බුදුදහම නෙවෙයි වෙන ආගමක කෙනෙක්ුණත් දන්නවා තියෙන දේවල් නැති වෙලා විනාශ වෙලා යන බව කවුරුත් දන්නවා. ඇති දේ නැතිවීම පිළිබඳව දන්නවා. මේ භාග්‍යතුන් වහන්සේ විපරිණාමී අඤ්ඤතාභාවී කියලා වදන ප්‍රායෝගිකව ගන්නවා. අන්න එහෙනම් ඒ ප්‍රායෝගිකව ගන්න මොන වගේ තැනකටද කියන එක අපි ඉස්මතු කරගන්නයි හදන්නේ. ඉතිහාසයේ පරීක්ෂණ කරන කොටත් පෙන්වන්නේ මේවා මෙච්චර කල් තිබුණා දැන් විනාශ වෙලා වගේ දේවල්. ඉතිහාසයේ හැදෑරුවත් අනුරාධපුර යුගය, ඊටත් එහා යුගය, පොළොන්නරුව ආදී යුගවල මෙන්න මේ දේව මෙකැනීම් කරලා කියනවා. මෙන්න මෙහෙම පස් ඉස්තරවල මේ වගේ මෙන්න මේ වගේ රාජධානී, මේ වගේ වාසස්ථාන, මේ වගේ ඉදිකිරේ වගේ තිබිර නැති වුණා. තිබිලා නැති වුණා. ඉතින් ඒ වගේ දේවල් අන්‍යාගමික යොද ගන්නවා. ඔය තියෙන දේ නැති වෙනවා කියන කාරණය වෙනත් දහම් අදහන අය දන්නවා. ඉතිහාස පරීක්ෂණවලිනුත් පැහැදිලි වෙනවා තියෙන දේ නැති වෙලා යෑම පිළිබඳ. එතකොට එයාලා හොඳට දන්නවනේ මේවා විනාශ වෙනවා කියලා, වෙනසෙනවා කියලා, ඡය වෙනවා කියලා. එතකොට ඒ වෙනසෙනවා ඡය වෙනවා කියන කාරණාව ගියේ යමක් තිබිලා ඒක වෙනසෙනවා කියලා. තිබිලා නැති වුණා. යමක් තිබිලා ඒක ඡය වෙනවා කියලා. ඔන්න දැන් ඕන කෙනෙකුට ගම්බ වෙන කාරණයක් පැහැදිලි වෙන එක දෙයක් තමයි පින්තුනේ තිබිලා නැති වෙනවා. හැබැයි ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇස වෙනසින ස්වභාවයක්. ඡය වෙන ස්වභාවය. කය ධම්මං වය ධම්මං කියලා වචන අහලා තියෙනවා ඇස. දැන් අර ලණුව කියන කාරණාව එක ආයේ හිතර බැලුවොත් ලණුවක් කියන කාරණාවක් හම්බ වෙලා තියෙනවා. ලණුවක් කියන කාරණයක් මොකද තියෙන්නේ? හම්බ වෙලා තියෙනවා. දැන් මේ හම්බ වෙන කාරණාව එයාට ඒකාන්තයෙන් ලණුවක් තියෙනවා කියන එක නෙමෙයි. මේක වෙනසෙන ස්වභාවයක් කියලා. ඒ කියන්නේ මේ ලණුව කියන එක ලණුවක් තිබිලා ඒක වෙනසෙනවා කියන එක නෙමෙයි. ඒ ගෝචර වීමේ ස්වභාවය. යමක් පෙන්වන නිසා ඒකට කියන්න තියෙන්නේ වෙනසෙන ස්වභාවය, සේ වෙන ස්වභාවය කියලයි. ඒ වගේම ඒ එක දකිනකොට නොවැළෙන ස්වභාවය, නිරුද්ධ වෙන ස්වභාවය. ඒ කියන්නේ එවැනි ස්වභාවයක් ඉස්මතු වෙන්නේ ඇස කියන එකෙන් ප්‍රකට වෙන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ ඔක්කන්ති සංයුත්තේදී සංයුත්තේ ආදී ගොඩාක් තැන්වල චක්කුම් භික්කවේ අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවී. සෝතං භික්කවේ අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවී කියලා ඔය විදිහට මේ පෙන්වන්නේ. යමක් පෙන්වනනම් යම් කිසි කාරණාවක් ගැන කතා කරා නම් ඒ කාරණාව එක්කම නම් ලෝකෙට යමක් කියන්නේ ඒ කාරණාව නෑ නෙවෙයිනේ. නැත්නම් කියන්න වෙන්නේ ඇස අනිත්‍ය වෙනකොට නැති වුණා. එතකොට සාස්වත උච්ඡේද පැති දෙකට වැටෙනවා. සාස්වතයෙන් ඇස තියෙනවා කියන ගත්තා. උච්ඡේදයෙන් නැති වුණා කියන ගත්තා. හැබැයි ඇස කියන කාරණාවේ යථාර්ථය හොයනකොට එතන ලැබෙන බවක්, ආත්මීය බවකට ඉස්මතු වීමක්, ඇස කියන එකවත් අනිත්‍ය කියන එකවත් ලැබෙන බවක් එන්නේ නැහැ. අන්න පින්වතුනි, දැන් අපි මේ ඡේදයෙන් තේරුම් ගන්න ඕන දේ තමයි ඇස අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ඇහක් තිබිලා ඒ ඇහ නැති වෙනවා කියන එක නෙමෙයි. ඇහ කියන කාරණාව අර සද්දාරුකී ආදී කාරණාවලට යන්නේ නැතුව, නෑ කියන්නේත් නැතුව, විචක්ෂණීය කළොත් ආත්මීය බවකින්, ඇති බවකින් හෝ නැති බවකින් හමු වෙන්නේ නැහැ කියන කාරණාව. මම ඔබට කිව්වේ සත්‍ය හොයාගෙන යනකොට පේන දැක්මට ලෝකයට දෙන විග්‍රහයක් තමයි ඇස අනිත්‍යයි කියන්නේ. මොන ලෝකෙට දැන් අර්ථාන්විත ඇස අර්ථාන්විත වෙනවනම් ඇස කියලා කතාවක්වත් අනිත්‍යයි කියලා කතාවක්වත් කියන්න ඕන නැහැ. හැබැයි ලෝකෙට කියන්නේ නෝ ඇස අනිත්‍යයි. එතකොට ඒ කාරණාව කිව්වනම් අනිවාර්යයෙන්ම ඒ ඇස පිළිබඳව කතා කරපු දෙයට කියන්න වෙනවා. ඇසක් කියලා කතාවක් ඉස්මතු කරා නම් ලෝකෙට කියන්න. එහෙනම් ඒ ඇස කියන කාරණාවට කියන්න වෙනවා විපරිණාමී අඤ්ඤතාභාවී කියලා. ඒ කියන්නේ විපරිණාමී අඤ්ඤතාභාවී උනේ ඇස කියන එකනේ. ඇස කියන එක. මම තවත් ලස්සන උපමාවක් ගන්නවා ස්වාමීන් වහන්සේ. ගඟක් කියන කාරණාව කතා කරන්න වෙන්නේ ගලන ස්වභාවය. ගලන ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියනවා ගංගාවක් කියලා. දැන් අපි කියන්නේ මොකද්ද? ගඟ ගලනවා කියනනේ. ගඟකුත් තිබිනා ඒක ආයි ගලනවා කියනවා. ඇත්තටම හොඳට අවධානය යොමු කරලා තියුවොත් ගලන ස්වභාවයටම ගැනීමේ සිදුවීමේ කෘත්‍යයට දීපෝ ව්‍යවහාරේ නම තමයි ගඟ කියලා කියන්නේ. ඒතර ගඟ කියලා කියනකොටම පින්මුතුනේ අපි අදහස් කර ගඟ කියන නම දීලා තියෙන දෙයක් පැත්තට නෙමෙයි. ගඟ කියලා දෙයක් පැත්තට නෙමෙයි, තැනක් පැත්තට නෙමෙයි. ගලන ස්වභාවයටයි ගඟ කියන්නේ. නමුත් බලන්න අපි ලෝකයේ දැන් අපි ජීවත් වෙටි ගඟ ගලනවා කියලා කියනෝනේ. නෑ, ගලන ස්වභාවයටයි ගඟ කියන්නේ. අපි කියන සුළං හමනවා කියලා නේද? නමුත් හමන ස්වභාවයට දීපු ව්‍යවහාරය නම තමයි සුළඟ කියන කියන්නේ නේද? ඊළඟට අපි ගමු වැස්ස වහිනවා කියලා කියනවා නේ. වහිනවා කියන්නේ නේ, වහිනවා කියන කෘත්‍යයට දීපු නම තමයි වැස්ස කියලා කියන්නේ. අපිට වැස්ස කෘත්‍ය විලා ආපහු ඒක ආපහු වහිනවා. කොයි බලන්න අපි කතා කරන ලෝකයේ ව්‍යවහාරේම කොච්චර බොරුවද, කොච්චර වැරදිද කියලා නේද? වාසස්ථානය කිරීමට දීපු නම තමයි ගිය කියලගෙන. අපි ගේක වාසය කරනවා කියලකින් ගමන් කරද්දී, ඒ ගමන් කරද්දී තමයි රථය වෙන්නේ. අපි රථයෙන් ගමන් කරනවා කියන කියනවා. ඉතින් ඔන්න ඔය වගේ වැරැද්දක් තමයි අපිට වෙලා තියෙන්නේ. ගලන ස්වභාවයට තමයි මොකද්ද ගංගාව කියලා කියන්නේ. එතකොට ගංගාවක් කියන කාරණාව කියනකොට ආයේ ගලන ස්වභාවය කියන කාරණාවයි ගංගාව කියන කාරණාවයි දෙකක් නෙමෙයි. ගලන ස්වභාවය කියන කාරණාවයි ගංගාව කියන කාරණාවයි දෙකක් නෙමෙයි. ඇස කියන කාරණාවයි විපරිණාමී අඤ්ඤතාභාවී කියන එකයි දෙකක් නෙමෙයි. දැන් අපි කියන්නේ ඇස විපරිණාමී අඤ්ඤතාභාවී කියන නෑ නෑ විපරිණාමී ස්වභාවයටම. විපරිණාම කියන්නේ වෙනස් වන සුළු ස්වභාවය. අඤ්ඤතාභාවී කියලා කියන්නේ අන්‍යත්වයටපත් වීම. අන්නේ කියන කාරණා දෙකක් නෙමෙයි. අන්න ඒක හොඳට තේරුම් ගන්න. කාටද එහෙම වෙන්නේ? දැක්මින් යුක්ත කෙනාට. අන්න ඒක ඇස කියන කාරණාවයි විපරිණාමී අඤ්ඤතාභාවී ස්වභාවයයි ඔක දෙකක් නොවෙන්නේ. ඒ ස්වභාවයටම කියන ව්‍යවහාරයක් කියලා අවබෝධය තියෙන කාටද? දැක්මින් යුක්ත කෙනාට. ශබ්දයේ කියන කාරණාවයි විපරිණාමී අඤ්ඤතාභාවී කියන එකයි දෙකක් නෙවෙයි. ඒ කියන්නේ ගඟ කියනකොට ගලන ස්වභාවයේ යුක්ත භාවය කියන එක. ඒ වගේම යථාර්ථවාදී දැක්මින් යුක්ත කෙනාට ලෝකයේ පිළිබඳ ඔන්න දැන් කියන යථාර්ථවාදී දැක්මින් යුක්ත කෙනාට ලෝකයේ පිළිබඳව ඉස්මතු වෙන තැනදී විපරිණාමී අඤ්ඤතාභාවී. ඔන්න හොඳට මතක තියාගන්න. විපරිණාමී අඤ්ඤතාභාවී කියන වචනේ ඔබ ධර්මය අහද්දී කුමන හෝ සූත්‍ර දේශනාවක කතා වුණොත් යථාර්ථවාදී දැක්මින් යුක්ත කෙනාට ලෝකයේ පිළිබඳව ඉස්මතු වෙන තැනදී විපරිණාමී අඤ්ඤතාභාවී. ඒ කියන්නේ ඇලෙන බවක් ඉස්මතු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන්කම ලැබුණොත් මෙන්න මේ විදිහට කාට හරි යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන්කමක් ලැබුණොත් අන්න ඒ දැක්මට කියනවා ප්‍රත්‍යෙන් උපදින ආකාරය දකින්න දැක්ම කියලා. අන්න එයාට ලෝකේ ඒකාන්තයෙන් ඇස කියලා දෙයක් තියෙනවා නෙවෙයි. ඇස කියලා දෙයක් නැහැ කියනවත් නෙවෙයි. පෙනීම කියලා එකක් කියන්නේ අපි ඇහෙනවා කියන ශබ්දය කියන එක තියෙනවත් නෙවෙයි නැත් නෙවෙයි. අන්න එයාට දැක්මක් ඇති වෙනවා. මොකද ප්‍රත්‍යෙන් උපදින ආකාරය දකින්න දැක්ම කියලා. පටිච්ච සමුප් ඔන්න එතන ඉඳලා හරි වටිනවා. එතන ඉඳලා හොඳට අවධානය තියන්න. පටිච්ච සමුප්පාදය කියන්නේ ප්‍රත්‍යෙන් උප්පාදනය වීම. පටිච්ච කියන්නේ ප්‍රත්‍යෙන් කියන එක. සං කියලා කියන්නේ මනාව, උප්පාදය කියලා කියන්නේ උපදිනවා කියන එක. ඒ කියන්නේ සමුප්පාදය කියලා කියන්නේ ප්‍රත්‍යෙන් උපදිනවා කියන එක. ප්‍රත්‍යෙන් උප්පාදනය වීම. එසේ ප්‍රත්‍යෙන් උප්පාදනය වීම කියන කාරණාව ඒ දැක්මට යොමු වෙනකොට දැන් මොන දැන් පටිච්ච සමුප්පාදය මේ මම දකිනවද නැත්නම් දැක්මට යොමු වෙනවද? දැක්මට යොමු වෙනකොට ප්‍රත්‍ය කියන කාරණාවත් උත්පාදනය කියන කාරණාවත් කියන මේ දෙකටම ඉඩක් නැති වෙලා එතරවීම කියන කාරණාවට යොමු වෙනවා. මං ආපහු ඒ කොටස කියන්නම්කෝ. මං ආපහු කියන්නකෝ. පටිච්ච සමුප්පාදය කියන්නේ ප්‍රත්‍යෙන් උත්පාදනය වීම. එසේ ප්‍රත්‍යෙන් උත්පාදනය වීම කියන කාරණාව ඒ දැක්මට යොමු වෙනකොට දැන් දැක්මට යොමු වෙනකොට ඒ ප්‍රත්‍ය කියන කාරණාවත් උත්පාදනය කියන කාරණාවත් කියන මේ දෙකම කියන මේ දෙකටම ඉඩක් නැති වෙලා ඈතර වීම කියන කාරණාවට යොමු වෙනවා. අන්න දැන් අපි ලෝකේ විග්‍රහ කරනවා. එතකොට ඵල අනිත්‍ය වෙලා හේතු ඉතුරු වෙනවා. හේතු නිත්‍ය වෙලා ඵල අනිත්‍ය වෙනවා. එක්ක ඵලයට හේතු හොයනවා. ওই වගේ දේවල්නේ සිද්ධ වෙන්නේ. නමුත් මේ මෙතන උගන්වනවා පටිච්ච සමුප්පාදය කියන කාරණාව දැක්මකට යොමු වෙනකොට. කෙනෙකුට යොමු වෙනෝනේ නුවණේ දැක්මකට යොමු වෙනකොට ප්‍රත්‍ය කියන ස්වභාවය උත්පාදනීය කියන කාරණාවට කියන කාරණා දෙක, ඒ කරුණු දෙකම නිෂ්ප්‍රභ වෙලා එතර වීමයි ඉස්මතු වෙන්නේ. මම අද ඔබට පැහැදිලි කරන්නේ පංචේ සූත්‍රය. වේතනින් පොඩ්ඩක් නතර එනා දේශනාවෙන් භාගයක් විතර ඉවරයි දැන්. ඒ කියපු ටිකේ ගැටලුවක් තියෙනවා නම් මේ අපි පොඩ්ඩක් ගැටලුවක් රටට අදහස් තියෙනවා නම් කතා බහ කරමු. දැන් මෙතනදී වැඩියෙන් අවධාරණය කරන කතා කරේ පින්තුනේ දැන් අනිච්ඡන් විපරිණාමී අඤ්ඤතාභාවී කියලා කියන දැක්මෙන් යුක්ත කෙනෙකුට ලෝකේ කරුණක් හම් වෙනකොට එයාට කියන්න වෙන්නේ චක්කුම් භික්කවේ අනිච්ඡන් විපරිණාමී අඤ්ඤතාභාවී කියලා. ඒ කියන්නේ තියෙන දේ නැති වෙනවා කියන එක නෙවෙයි. අපේ නිදර්ශනයක් මේක කියන්න පැහැදිලි කරන්න ගඟ කියන්නේ ගලන ස්වභාවයට දීපු නම කියන එක. එතකොට ගඟ කියන්නේම ගලන ස්වභාවයට, ගලන ස්වභාවයට දීපු නම තමයි ගඟ කියන්නේ. ඒ වගේම ඇස කියලා කියනකොට විපරිණාමී අඤ්ඤතාභාවී, විපරිණාමී අඤ්ඤතා ස්වභාවයෙන්මයි ඇස කියලා කියන්නේ. ඇසක් තිබිලා ඒක විපරිණාම වෙනවා, අන්‍ය විපරිණාම කියන වෙනස් වෙනවා, අන්‍ය ස්වභාවයට පත් වෙනවා නෙවෙයි. එනිසා දැක්මකින් යුක්ත කෙනෙකුට ලෝකය හම් වෙනකොට එයාගේ දැක්ම සාමාන්‍ය අදහස ගත්තේ ඊට පස්සේ ප්‍රත්‍යুৎපන්න ස්වභාවයතාවයදගත් කාරණිකව පටිච්ච සමුප්පාදයේ ප්‍රත්‍යෙන් උත්පාදනය වීම ප්‍රත්‍ය ස්වභාවයත් උත්පාදනය වීමත් කියන කරුණු දෙකම දැක්මකට යොමු වෙද්දී හමු වෙන්නේ නැහැ. ඒක ඉඩක් ඒ කරුණු දෙකටම ඉඩක් නැති වෙලා ඉතර වෙනවා කියන කාරණේ ඉස්මතු කළා. ලනු උපමාවක් ගන්නට ලනු උපමාවේදී තියෙන ලණුවක් කෙනෙක් අල්ලගෙන ඉන්නවා කියන එක නෙවෙයි, ලණුවක් නැහැ කියන එකත් නෙවෙයි, අල්ලගත්ත නිසායි ලණුවක් හටගත්තේ කියලා ලණුව කියලා යාට හම්බ වුණාට ඒකාන්තයෙන් ලණුවක් තියෙනවා කියලා යන්නේ නැහැ කියන කාරණය ඔය අනිච්ච විපරිණාමී අඤ්ඤතාභාවී කියන කාරණාත් එක්ක කතා කරලා. හරි, අපි අදහස් තියෙනවා නම් කතා කරමු.
සොයනතු ඉන්ද්‍රතාවුනේ කාටවත් ප්‍රශ්නයක් නැත්නම් මේ සම්බන්ධයක් නැත්නම් අපි
ගෞරවනීය ස්වාමීන් වහන්ස අතන පික්කවේ අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවී කියලා දැන් එතන මම තීරුම් ගත්තේ. දැන් අනිච්චං කිව්වහම මේ අනිත්‍යයි, ඒ කියන්නේ අපිට මේ ලං වෙන්න බැහැ, ලං වෙන්න අල්ලගන්න බැසගන්න බැහැ කියන එක. එතකොට ස්වාමීන් වහන්ස අතන අඤ්ඤතා විපරිණාමී අඤ්ඤතාභාවී කිව්වහම එතන ඒ කියන්නේ මේ දැන් ඒ කියන්නේ ඇත්ත සිද්ධියක් නෙමෙයි පෙන්නුම් කරන්න කියලා වගේ මාදහසක් ගෙන්නේ මට ඒ ඉන්නේ එතන යුක්ත පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
හොඳයි, දැන් මෙතන අපි කතා කරගෙන යන කාරණේදී වැටහීමෙන් යුක්ත කෙනෙකුට ලෝකය හමු වෙනවා කියලා නේ කතා කළේ අම්මා.
එහෙම
නේද? ඕ දැන් යථාර්ථවාදී දැක්මින් යුක්ත කෙනාට ලෝකය පිළිබඳව ඉස්මතු වෙන තැනදී විපරිණාමී අඤ්ඤතාභාවී, ඒ කියන්නේ ඇලෙන බවක් ඉස්මතු වෙන්නේ නැහැ. මේ විදිහට යම් කිසි කෙනෙකුට ඔන්න ඔය විදිහට නේ අපි කියාගෙන ආවේ. එතකොට දැන් ප්‍රතිගමනයෙන් යුක්ත කෙනෙකුට දැන් එයා හොඳට හිතපු කෙනෙක්. ඒ වගේම හිතලා යම් වැටහීමකට පත්වෙච්ච කෙනෙක්. හැබැයි යා ලෝකයක් එක්ක ගනුදෙනු කරනවනේ. දැන් ශබ්දයක් ඇහෙනවනේ.
එහෙමයි.
හැබැයි ශබ්දයක් ඇහුණට ඒක ඒකාන්තයෙන් යාට තියෙනවා කියන අදහස යන්නේ නැහැ. හැබැයි කතාවට ගන්නවනේ ශබ්දයක් කියලා. දැන් මොකද මෙයාට වැටහීමක් තියෙනවා. දැක්මෙන් යුක්ත වෙනකොට කෙනා ගැන කතා කරන්න බෑ. කෙනා ගැන කතා වැටහීමෙන් යුක්ත කෙනා ගැන කතා කරනකොට දැක්ම භාවිත වෙනවා කියන කතා කරන්න බෑ. මොනවා මම ආපහුම එහෙම ආපහු ඒ කාරණේම කියන්නම්. වැටහීමෙන් යුක්ත කෙනා ගැන කතා කරද්දී දැක්මේ භාවිතය ගැන කතා කරන්න බෑ. දැක්මේ භාවිතය කතා කරද්දී වැටහීමෙන් යුක්ත කෙනා ගැන කතා කරන්න බෑ. දැන් විපරිණාමී අඤ්ඤතාභාවී කියන කතා කරන්නේ දැක්මේ භාවිතයට නෙවෙයි වැටහීමේ යුක්ත කෙනාගේ කෙනාටයි මෙතනදි කතා කරන්නේ. එයාට ඒකාන්තයෙන් තියෙනවා කියන අදහසක්වත් නෑ කියලා කාරණයක්වත් නෑ. දැන් අර ලනුයි කතාවේදී තියෙන ලනුවක් අල්ල ගන්නවා කියන එකක්වත් ලනුවක් නෑ කියන්න හොයන්නේත් නෑ නේද අම්මා?
එහෙම.
එයාට තියෙන්නේ මොකද්ද? අල්ලගත්ත නිසා ලනුව කියලා. ඒකට නමුත් එයාට ලනුවක් කතාවක් තියෙනවා. හැබැයි ඒකාන්තයෙන් තියෙනවා කියලා යනවද අදහස?
නෑ.
නෑ නේද අම්මා? අන්න හරි. දැන් අපිට නම් අපි අට අනිත් ගඟේ උපමාවට යමුකෝ. අපි හිතනවා ගඟක් තියෙනවා, ඒ තියෙන ගඟ ගලනවා කියලානේ අපි යන්නේ. දැන් අසාමාන්‍ය පුතඥ කියන්නේ
එහෙම.
හැබැයි අරයට වැටහීමක් තියෙනවා මොකද්ද? ගලන ස්වභාවයටයි ගඟ කියන්නේ කියලා.
එහෙම.
අපි හිතමු ගලන ස්වභාවය මෙයා විචක්ෂණය කරගෙන ගියොත් දැක්මක් භාවිත වුණොත් එයාට ගලන ස්වභාවයක් කියලාවත් හමු වෙන්නේ නැහැ. එයා එතන ඉතර වීමයි වෙන්නේ.
ඒ කියන්නේ ගලන ස්වභාවය කියන එක ගඟක් කියලා ගන්න ගඟක් ගඟ කියලා මේ ඊටිමත් දෙන්න බෑ නේද
සම්මාන?
ගලන ස්වභාවය දැන් ගඟක් ගලනවා කියලානේ අපි කියන්නේ. එතකොට එතන ඇත්තම තියෙන්නේ ගලන ස්වභාවයක් නේද සම්මාන?
ගලන ස්වභාවය. ගලන ස්වභාවයට තමයි අම්මා අපි ගඟ කියන්නේ උපමාවක් ඇටියට. හමන ස්වභාවයටයි සුළඟ කියන්නේ. වහින ස්වභාවයටයි වැස්ස කියලා කියන්නේ අපි උපමා හැටියට ගත්තොත් නේද?
යන ව්‍යවහාරයේ ඇත්තම එතන විකෘතියක් වගේ නේද ස්වාමීන් වහන්සේ?
හරියට හරි අම්මා. ඔන්න ඔය විකෘතියට විකෘතිය දෙයක් කරගෙන ඒ දේ හොඳයි ඒ දේ නරකයි කියලානේ අපි ඇලෙන්න ගැටෙන්න යන්නේ.
එහෙමයි.
අන්න සිදුවන කෘත්‍යයකට සිද්ධියකට දීපු නමක් තමයි ව්‍යවහාරය. සිද්ධියකටයි නමක් දීලා තියෙන්නේ. හැබැයි අපි නම දෙයක් කරලා ඒ දේ හොඳයි නම් හොඳ දේ ලබා ගන්න. ඒ සිද්ධියට දාපු නම දෙයක් කරලා ඒ කියන්නේ ව්‍යවහාරයට ගින්ගලා ඒක නරකයි කියලා ඒකත් එක්ක ගැටෙනවා. ක්‍රියාව කියන පැත්ත හරියට.
හරි ස්වාමීන් වහන්සේ, එතන මට පැහැදිලි වුණා. අර මට පැහැදිලි නැති දේ පැහැදිලි වුණා. ඔබ වහන්සේ තේරුම් ගන්න.
ඔව්. ඕක තමයි කියන්නේ මොකද්ද? ව්‍යවහාරයට රිංග ගන්නවා කියලා කියන්නේ සිද්ධිය දෙයක් කරලා ඒ දෙයට රිංගගෙන ඒ දේ හොඳයි ඒ දේ නරකයි කියලා එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒ ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි දෙයක් කරගැනීමේ අඥානකම නිසා වෙන්නමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒකද යම මෙහෙම ක්‍රියාවක් කියලා ඔන ක්‍රියාව දෙයක් වෙන්නත් බෑ. එතකොට ඒක විමසද්දී ගිය යුත්තේ ternary කියන පැත්ත.
එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කෙරුවා.
හොඳයි, තේරුම් ගන්නයි. මම ඔබට අද පැහැදිලි කරන්නේ පච්චේ සූත්‍රය. මම ඔබට පැහැදිලි කරන්නේ සංයුත්ත නිකාය දෙකේ තියෙන පච්චේ සූත්‍රය. පච්චේ සූත්‍රය තියෙන සංයුත්ත නිකාය දෙක පොත් වහන්සේ තුළ පටිච්ච සමුප්පාදංච වූ භික්කවේ දේශිස්සාමි. පටිච්ච සමුප්පන්නේච ධම්මේ. මහණෙනි, අද මම නුඹලාට පටිච්ච සමුප්පාදයද පටිච්ච සමුප්පාද ධර්මයේද දේශනා කරමි. ඔන්න කරුණු දෙකයි. පටිච්ච සමුප්පාදයත් පටිච්ච සමුප්පන්න ධර්මයි. හොඳට මතක තියාගන්න, ওই දෙක විතරයි කතා කරන්නේ. දෙකයි කතා කරන්නේ. මොකද පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පන්න ධර්මයි. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් නිපදීම. ඒතර පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකද්ද? ප්‍රත්‍යයෙන් නිපදීම. පටිච්ච සමුප්පන්න ධර්ම කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් ඉපදුණු ධර්ම කෙනෙස් ස්වභාවයන්. එතකොට දෙකක් මේක. ඔන්න කරුණු දෙකක් තියෙනවා. මොකද පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පන්න ධර්මයි දෙකයි තියෙනවා. කං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති. ඒවං භන්තේති කෝතේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං භගවාය තදෝච. නුඹලා හොඳට අහන්න. තං සුනාත මේ වාක්‍යයත් හරි වැදගත් වාක්‍යයක්. තං සුනාත කියනකොට ආයි අවධානය කොහෙවත් යවන්න බෑ. ඒකේ භාග්‍යතුන් වහන්සේ දැන් ඉස්සරහා ඉන්න කෙනාට භික්ෂුන් වහන්සේට හරි ඉන්න කෙනෙකුට අවවාදයක් දෙනවා තං සුනාත. අනත එතකොට යාගේ පැත්තේ හොඳින් අහනවනා වගේම සාදුකම් මනසිකරෝත. සාදුකම් මනසික කියන්නේ සාදුකම් කියන්නේ මනාව මෙනෙහි කරනවා. මනසිකාරයක් කරන්නේ. දැන් මෙතන කෙරෙන්නේත් මොකද්ද පින්වතුනි? මනසිකාරය. ඒ මනසිකාරණය ඇසුවට අනුරූප වූ මනසිකාරයක්. බාහිරින් ඇහෙන දෙයට අනුවයි මනසිකරෝත වෙන්නේ. මගේ දෙයක් මනසිකාර වුණොත් ඒක ආයෝනිසෝ පැත්තටයි යන්නේ. හැබැයි කල්ල හිතන ගතිය යුක්ත කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් යමක් කියලා දෙනවානේ. අන්න තං සුණාත ඒක අසව. අන්න දැන් ක්‍රමයක් කියලා දෙන්නේ. දැන් බාහිරෙන් ඇහෙන දෙයට අනුව ඒ කරන්නේ මානසිකාරයම තමයි. හැබැයි ඒ මානසිකාරය අයෝනිසෝ නෙවෙයි යෝනිසෝ වෙනවා. එනිසා මේ වාක්‍ය හරියි වැදගත්. හරි වටිනවා. දැන් අපි මේ වගේ දේවල් පොඩ්ඩක් අතෑරෙනවානේ. හැබැයි එහෙම නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හැම වදනක්ම වචනයක්ම සුභාසිතයි. වාසිස් සාමීති කියන්නේ ඒවම් බන්තේති කෝතේ වික්ඛූ භගවතෝ පච්චස්සෝසුං භගවායතදෝච. එහෙමයි ස්වාමීනි කියලා ඒ භාග්‍යතුන් වහන්සේට ඒ භික්ෂුන් වහන්සේලා පිළිවදන් දුන්නා. භගවායතදෝ භගවා ඒතං ආවෝච. භාග්‍යතුන් වහන්සේ මේ කිව්වා. නුඹලා හොඳට අහන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එහෙමයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙනවා. කතමෝච භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ. ඔන්න දැන් අපිත් මේ හොඳට අහගෙන ඉන්න වෙනවා. කතමෝච භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ. මහණෙනි කුමක්ද මේ පටිච්ච සමුප්පාදේ? නැත්නම් ප්‍රත්‍යයෙන් ඉපදීම කියන්නේ. දැන් ලෝකේ යම්කිසි කෙනෙක් යමක් වටහා ගන්නවා නම් එයා වටහා ගන්නේ පටිච්ච සමුප්පාදයද පටිච්ච සමුප්පන්න ධර්මද? මේක වටින තැනක් වෙනුනේ වටිනම තැන. දැන් ලෝකේ යම්කිසි කෙනෙක් දැන් කවුරු ගැනද කි? ලෝකේ යම්කිසි කෙනෙක් ගැන. කියන්නේ විමසන කෙනා ගැන මේ කතා කරන්නේ. ඉන්න කෙනෙක් ගැන. ලෝකේ යම්කිසි කෙනෙක් යමක් වටහා ගන්නවා නම් එයා වටහා ගන්නේ පටිච්ච සමුප්පාදයට පටිච්ච සමුප්පන්න ධර්මද? දැන් ඔන්න ඉන්න කෙනෙක් වටහා ගන්න යන්නේ පටිච්ච සමුප්පාදයේද කියලා අහනවා පටිච්ච සමුප්පන්න ධර්මද කියලා. ඔන්න උත්තරයක් හම් වෙනවා. පටිච්ච සමුප්පන්න ධර්ම අන්න කෙනෙකුට කතා කරන්නේ පටිච්ච සමුප්පාදේ නෙවෙයි. මොකද පටිච්ච සමුප්පන්න ධර්ම. ඒක හොඳට මතක තියාගන්න. මම පෞද්ගලිකව මම මේ කාරණේ පැහැදිලිවම ඉරක් ගහලා හරි වටින තැනක් කියලා වෙන් කරගෙන තියෙනවා. පටිච්ච සමුප්පාදය දකින්න කොමකින්ද? ප්‍රඥාවෙන්. අන්න පටිච්ච එතකොට ලෝකේ යම්කිසි කෙනෙක් වටහා ගන්න යන්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්න ධර්ම. පටිච්ච සමුප්පාදය දකින්නේ කොමකින්ද? ප්‍රඥාවෙන්. කෙනෙක් වටහා ගන්නේ පටිච්ච සමුප්පන්න ධර්මයි. ඒ කියන්නේ කෙනෙක් මැදිහත් වෙලා හොයන්න යනකොට. ඔන්න පින්වතුනි කෙනෙක් මෙදිහත් වෙලා හොයන්න යන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදයේද පටිච්ච සමුප්පන්න ධර්මද? පටිච්ච සමුප්පාදය නෙමෙයි පටිච්ච සමුප්පන්න ධර්ම. ඒක හොඳට මතක තියාගන්න ඕපි නේද? හරි. ඒක වැදගත් කාරණේ. ඔන්න අපව ප්‍රධාන දේශනාවට එනවා. ජාතිපච්චය භික්ඛවේ ජරාමරණං. උප්පාදහවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං තිතාව සාධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චේතා. වික්කවේ මහණෙනි ජාති පච්චය ජාති ප්‍රත්‍යෙන් ජරා මරණං ජාති ප්‍රත්‍යෙන් ජරා මරණං. දැන් අපි දන්නේ මොකද්ද? ඔය වචන තුන බලන්නකෝ. ජාතියයි ජරාවයි මරණයයි තුනක් නේ නේද? ඔන්න දැන් පුංචි ළමයෙක් ජාති අපි වැරදියට හිතන්නේ නැහැටි. පුංචි ළමයෙක් උපදිනවා ජාති, ටික කාලයක් ජීවත් වෙනකොට ජරා, අන්තිමට මරණං, මැරෙනවා. එහෙමනේ අපිට හුරුනේ. ජාති පොඩි කාලේ ඉපදුනා, ජරා ඊට පස්සේ කාලයක් ඉන්නකොට දිරනවා, මරණං, මැරෙනවා. කරුණු තුනක් හැටියටනේ කියන්නේ නේද අපිට හුරු? අන්න ඊට වඩා ආත්පස වෙනස් කාරණයක් කියන ජාති පච්ච. දැන් ඒකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නෑනේ. ජාති පච්චය භික්වේ ජරා මරණං. ජාති ප්‍රත්‍යෙන් මේ ඇති කල්හි මේවේ. ජාති ප්‍රත්‍යෙන් ජරා මරණං. ජරා මරණ දෙක, ජරා මරණේ උපාදාවා තථාගතානං. තථාගතයන් වහන්සේලා උපදිනේ වේවා. අනුපාදාවා තථාගතානං. තථාගතයන් වහන්සේලාගේ ඉපදීම ඉපදිනේ වේවා. නොයිපු තථාගතයන් වහන්සේලා පහළ වුණත් නැතත් පිතාවසා ධාතු, එය ධාතු ස්වභාවයක්මයි. ධර්මස්ථිතිය ධම්මට්ඨිතිත ස්වභාවයේ පවතින බවක්මයි. ධම්ම නියාමතා ස්වභාවේ නියාමයක් නියාමයකටමයි අයිති වෙන්නේ. ඉදං පච්චේතා, ඉදං පච්චේතා, ඉදං මේ පච්චය. පච්චය කියන්නේ නිසා, හේතුවෙන්, ප්‍රත්‍යයෙන් තා යුක්තයි. මේ ස්වභාවයෙන් යුක්තයි කියන කාරණය. ඉපදීම ප්‍රත්‍ය කරගෙන මහණෙනි ජරා මරණ වෙනවා. ඒ කියන්නේ එතකොට පටිච්ච සමුප්පාදය දෙකක් යුගල යුගල. ඉපදීම ගැනද කියන්නේ නැහැ. ජරා මරණ ගැනද කියන්නේ ඒත් නැහැ. ඒ දෙකම අයිති වෙන්නේ පටිච්ච සමුප්පන්න ධර්මවලට. ජාති විතරක් කිව්වොත් ඔන්න ඒක පටිච්ච සමුප්පන්න ධර්මයක්. ජරා මරණං කියන විතරක් කිව්වනම් ඒක පටිච්ච සමුප්පන්න ධර්ම. පටිච්ච සමුප්පාදය කියන්නේ ජාතිපච්චය ජරා මරණං කියන එක. කරුණු දෙකක්. මේ කියන්නේ පටිච්ච සමුප්පාදය. ඉපදීම ප්‍රත්‍ය කරගෙන ජරා මරණේ සිද්ධ වෙනවා. කෙනෙක්ට වෙනව නෙවෙයි සිද්ධ වෙනවා. එහෙමයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ ඉපදුණත් නැතත් මේක ධර්ම ස්වභාවයක්, ධාතු ස්වභාවයක්, ධර්ම නියාමයක්. මොකද්ද? ඉදප්පච්චේතාව කියන කාරණය. එතකොට මේ ඉදප්පච්චේතාව කියන කාරණාව තථාගතයන් වහන්සේ හිටියත් නැතත් ධර්ම න්‍යායක්. තන් තථාගතෝ අභිසම්බුද්ධති අභිසම්මේති. තථාගතයන් වහන්සේ ඒක අවබෝධ කරගන්නවා. අභිසමෙත්වා ආචික්කති, ඒ කියන්නේ අවබෝධ කරන ආචික්කති කියයි, දේසේති දේශනා කරයි, පඤ්ඤපේති පනවයි, පට්ඨපේති පිහිටුවයි, විවරති විවෘත කරයි, විභජති බෙදා දක්වයි, උත්තානි කරෝති ඉස්මතු කරයි. මොකක් කරන්න කියලාද? පස්සත පස්සතා පස්සත ඉති ච ආහ. පස්සත බලව, පස්සත පස්සතා ඉති යයි ච ද ආහ කීය. බලව යයිද කීය. අන්න බුදුරජාණන් වහන්සේ මේ ඇති කලි මේවේ ජාති ප්‍රත්‍යෙන් ජාති පච්චා ජරා මරණං කියන කාරණය භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන විතරක් නෙවෙයි දේශනා කර කියයි, දේශනා කරයි, පනවයි, පිහිටුවයි, විවරණය කරයි, බෙදාවෙන් කරයි, ඉස්මතු කරයි කියනවා. මොකද්ද? බලව් යයිද කියලත් ආහ කියනවා. අවබෝධ කරගෙන දේශනා කළා, පැනෙව්වා, විස්තර කළා, විභාග කළා, ඉස්මතු කරලා පෙන්නුවා, දකිව් කියලා. ඔන හිතව් කියලා නෙවෙයි කිව්වේ, දකිව් කියලා. එතකොට ඒ සියල්ලක්ම තුරින් ඉස්මතු වෙනවා නේද ලෝකයට? මේක ඉදිරිපත් කරා කියලා. එහෙනම් ජාතිපච්චය ජරා මරණං කියලා ස්වභාවයක් ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා. බලව් දකිව් කියලා ඉස්මතු කරලා තියෙනවා. ජාතිපච්චය භික්කවේ ජරා මරණං. ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ කියන එක. ඉතිකෝ භික්කවේ යා තත්‍ර තතතා අවිතතතා අනඤ්‍යතතා ඉදප්පච්චේත. අයං උච්චති භික්කවේ පටිච්ච සමුප්පාදෝ. ජාතිපත්තෙන් ජරා මරණ කියන එක ධර්ම ස්වභාවයක්මයි. ජාතිපත්තෙන් ජරා මරණවා කියනවා හැරෙන්න වෙන ස්වභාවයක් නැහැ. මේ ඉදප්පච්චේතාවය මේ ප්‍රත්‍ය කරගෙනයි මේකට කියනවා පටිච්ච සමුප්පාදය කියලා. ඉතිකෝ භික්කමෙසේ භික්කවේ මහණනි ඉති මෙසේ යා යම් තත්‍ර එහි කියන්නේ අර ජාතිපත්‍ය ජරා මරණම් කියන කාරණේ තතත එහෙම ස්වභාවයෙන් යුක්ත අවිතත්ත නොයසේ නොවේ අනඤ්‍යතත අංසේද නොන භවෙන් යුක්ත ඉදප්පච්චේත මේ ප්‍රත්‍යයෙන් යුක්ත බව ඉදප්පච්චේතාව කියන එකයි පාළි වාක්‍ය තේරුම. ඊළඟ ඡේදය දැන් ඒක තේරුම් ගන්න උදාහරණයක් දෙනවා. අපි හොඳට අවධානය යොමු කරගමු. දැන් මම ඔබට මුලින් පැහැදිලි කළ ඇස පිළිබඳව යථාර්ථයේ සොයාගෙන යනකොට ඇසට ලඟ වෙන්න විදියක් නැහැ නේද? දැන් ඇස පිළිබඳව යථාර්ථය හොයාගෙන යනකොට ඇසට ලඟ වෙන්න විදියක් නැහැ නේද? සද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක, දිට්ඨි නිඥානක්කන්ති ඔස්සේ යන්නේ නැත්නම් ඇසට ලඟ වෙන විදියක් නැහැ. ශ්‍රද්ධාවෙන් කියන්නේ අපි ශ්‍රද්ධාවෙන් යමක් පිළිගන්නවා. රුචි කැමැත්තෙන් පිළිගන්නවා. අනුසව අහපු දෙයට අනුව පිළිගන්නවා. ආකාර පරිවිතක හිතපු පරිවිතර්ක විතර්ක කරලා හිතපු ආකාරයට පිළිගන්නවා. දිට්ඨි නිඥාන ආමික මෙන්න මෙහෙමයි කියලාම තමන්ට ආවේනික දැක්මක් තියෙනවා. අන්නේ ඔස්සේ යන්නේ නැත්නම් ඇසට ලඟ වෙන විදියක් නැහැ. ඒ කියන්නේ ඇස කියන කාරණේ නැහැ කියන යනවා නෙවෙයි. හැබැයි ඇස පිළිබඳව විමසද්දී අර කරුණු නැතිව ඒ කියන්නේ අර කියන්නේ සද්දාරු කියනුසව ආදී කරුණු වලින් යුක්තව ඒවයි නිගමන වලට යන්නේ නැතිව ඇසට ලඟ වෙන්න විදියක් නැහැ. හේවෝතින් එතකොට ඇස බවක විග්‍රහයක් එන්න විදිහක් නැහැ. ඇස බවක විග්‍රහයක් එන විදිහක් නැහැ. දැන් හැබැයි යථාර්ථය නේද දකින්නේ? යථාර්ථය තමයි දැන් දකින්නේ නේද? ඒ දකින යථාර්ථය දැකීමේදී ඇස බවත් ඇසට හේතු බවත් කියන මේ දෙකටම ලං වෙන්න විදිහක් නැතුව යථාර්ථය දකින්නවා. ඔන්න එතකොට මොකද වෙන්නේ? ඇස බවක් හරි ඇසට හේතු බවක් හරි මේ දෙකටම ලං වෙන විදියක් නතුව යථාර්ථය දකිනවා. මෙන්න මේ වගේ ජාති බවත් ජරා මරණ බවත් ඒ දෙකටම ලං වෙන්න ඉඩක් නැතුව හේතු ප්‍රත්‍ය ස්වභාවය දකිනවා. එතකොට මේක දකින්නේ කොහොමද? ජරා මරණ හේවීම. ඒක දකින්නේ කොහොමද? ජරා මරණ හොයද්දී. ජරා මරණ කියන එක මොකක්ද? ඉස්සෙල්ලාම ජරා මරණය කියන්නේ ලෝකයට හම්බ වෙන ලෝකයේ පැනවෙච්ච පැනවීමක්. සාමාන්‍ය දැන් ජරා මරණය කියන්නේ මොකද? ලෝකයට හම්බ වෙන ලෝකයේ පැනවීමක්නේ. ලෝකයේ සිදු වෙන සිද්ධියක්. දැන් ජරා මරණ කියන එක ලෝකයේ සිද්ධ වෙන කාරණාවක් නෙවෙයි. එහෙම එකක් නැහැ කියන්න අපිට බෑ. ලෝකයේ ජරාව මරණය ලෝකයේ පැනවීමක්. දැන් මොකද කරන්නේ? දැන් මේ සිද්ධිය පිළිබඳ සද්දා, රුචි, අනුසව, ආකාර පරිවිතක, දිට්ඨි නිඥානක්කන්ති වලින් තොරව හොයන්න පටන් ගන්නවා. මේ ජරා මරණය කියන්නේ ලෝකයට හම්බ වෙන ලෝකයේ පැනවිච්ච පැනවීමක්. ලෝකයේ සිදු වෙන සිද්ධියක්. දැන් මේ සිද්ධිය පිළිබඳ සද්දා, රුචි, අනුසව, ආකාර පරිවිතක, දිට්ඨි නිඥානක්කන්ති වලින් තොරව හොයන්න පටන් ගන්නවා. එහෙම හොයන්න පටන් ගන්නකොට ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ වෙරි හොයන්න පටන් ගන්නනි. ජරා මරණ එකයි හොයන්න පටන් ගන්නෙ. දෙකම හොයන්න බෑ. ජාතිය හෝ ජරා හෝ ජරා මරණ හෝ එකයි. ජරා අපි ගමු දැන් ජරා මරණයකට ජරා මරණ. ජරා මරණ හොයන්න පටන් ගත්තාම විචක්ෂණ සීලී භවෙන් යුක්ත ප්‍රඥාව ගොඩනැගෙනවා. සුසුසා පරිපුච්ඡා යෝනිසෝ මනසිකාරය. මම හිතන්නේ මේ ටික පැහැදිලි ඇති. ජාතිපච්චා ජරා මරණ කියන එක හොයන්න යනව නෙවෙයි, ජරා මරණ කියන්නේ මොකක්ද කියන කාරණේ විතරයි හොයන්න යන්නේ. ඒක ලෝකයේ පැන ලෝකයට හම්බ වෙන ලෝකයේ පැන වෙන පැන වෙච්ච පැනවීමක්නේ. අන්න ඒක අර සද්දාරුචි ආදී කරුණු නොදා හොයන පටන් ගන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ විචක්ෂණ සීල භවෙන් යුක්ත ප්‍රඥාව ගොඩනගෙන සුසුසා පරිපුච්ඡා හිමත යෝනිසෝ මනසිකාරය ගොඩනගිනවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යම් කිසි කාරණාවක මූලය යථාර්ථය හරිම දේ යනුව මනසිකාර කිරීම. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යම් කිසි කාරණාවක මූලය යථාර්ථය හරිම දේ යනුව මනසිකාර කිරීම. එතකොට ඒකට අනුවම ජරා මරණය පිළිබඳ මනසිකාරය කිරීම කියන කාරණාව කරනකොට දැන් හොයන්නේ මොකද්ද? ජරා මරණ කියන කාරණේ. මනසිකාර කරනකොට ජරා මරණ පිළිබඳව දැක්මක් ඇති වෙනවා. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයි කියලා. එතකොට මේ ඒ දැක්මේ ස්වභාවයටම යොමු වෙලා ඉන්නව නම් ඉතර වෙනවා. ඒ දැක්මට යොමු වෙච්ච ස්වභාවයෙන්ම ඉන්නව නම් ඉතර වෙනවා. මෙන්න මේ විදිහට මේ සූත්‍රයේ පටිච්ච සමුප්පාදය හැටියට පෙන්නවා. භවපච්චා ජාති, උපාදානපච්චා භවෝ, තණ්හාපච්චා වික්ඛේ උපාදානා, චේතනා වේදනාපච්චා වික්ඛේ තණ්හා, පස්සපච්චා වික්ඛේ වේදනා, සලායතනපච්චා වික්ඛේ පස්සෝ, නාමරූපපච්චා වික්ඛේ සලායතනං, විඥානපච්චා වික්ඛේ නාමරූපං, සංඛාරපච්චා වික්ඛේ විඥානං, අවිජ්ජාපච්චා වික්ඛේ සංඛාරා. මෙන්න මේවා වෙන්වෙන් වශයෙන් ඒ කරුණු පිළිබඳව දකින ස්වභාවය විග්‍රහ කරන්න. කරුණු පිළිබඳව දකින ස්වභාවයක් විග්‍රහ කරන්න. හම්බ වෙනවා එහෙම නෙවෙයි දකිනවා. හොඳට මතක තියාගන්න. පටිච්ච සමුප්පාද පිළිබඳව අපි කියන්නේ සාමින් වහන්සේ දේශනා සාකච්ඡා බොහෝ සෙයින් කරලා තියෙනවා. එතකොට ඒ කරුණු පිළිබඳව ඔබ තවදුරටත් හිතන්න. මම මෙතනදී පෙන්වන්න උත්සාහ කරන්නේ මේ සූත්‍ර කාරණාව තුළ සන්දර්භයේ ස්වභාවය. එතකොට පටිච්ච සමුප්පාදය කියනකොට සලායතන පත්‍ය පස්සෝ. එතනදී පස්සය කියන කාරණාව යම්කිසි කෙනෙක් හොයාගෙන ගියොත්. ඔන්න එතනදී කියන මොකද පස්සය කියන කාරණාව හොයන්නේ. පස්සය කියන්නේ යෙදීම කියන එක සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් යෙදෙනවා කියන එක. හොයාගෙන ගියොත් තමයි ඉදපත්‍යතාවය. එතකොට දැන් පළවෙනි කාරණාව විදිහට ජරා මරණ ගත්තොත් එහෙම දැන් මේ පස්සේ එහෙම නැත්නම් යෙදීම තමයි ජරා මරණය. ඒක හොයනකොට දකින්නේ ඉදප්පච්චේතාවය. මේ ප්‍රත්‍ය කරගෙන දැන් එතනින් කියවෙනවා නේද හොයන්නේ මේක කියලා ජරා මරණ. හැබැයි මේ ප්‍රත්‍ය කරගෙන කියලා පෙන්වන ප්‍රත්‍ය ජාති. මේ කියලා කියන්නේ ඉදම්පච්චේතා කියන එක කියන්නේ ඉදම් කියන්නේ ජාති. පච්චේතා කියන්නේ ප්‍රත්‍ය. මේ ප්‍රත්‍යෙන් තමයි පස්සේ නැත යෙදීම හොයන්නේ. එතකොට එහෙනම් ඒක නුවණ. ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ කියන කාරණාව නුවණ. ඒක වැටහීමක්. ඒක මම ඔබට මුලින්ම පැහැදිලි කරපු අර දකින විදිය වගේ ස්වභාවයක්. ඒක දකින විදිය වගේ ස්වභාවයක්. දැන් ඉදපච්චේතා කියන එකට පැහැදිලි වෙන්නේ නැති ඒ කියපු කාරණය යම්කිසි පස්සයක් යොදනවා. පස්සයක් කියන්නේ යෙදීම. දැන් ජරා මරණ නම් ජරා මරණ හොයද්දී ජරා මරණ වලට ඒකාන්ත භවක් නැහැ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියලා ඒක වැටහීමක් තමයි ඉන්නේ නෝනක් එක්ක. දැක්ම භාවිත වෙද්දී තමයි ජාති ප්‍රත්‍යය ජරා මරණ කියලා කතා කරන්න වෙන්නේ. ඊළඟට තේරුම් ගන්න පුළුවන් පටිච්ච සමුප්පන්න ධර්ම. දැන් ඔන්න ඊළඟට යන්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්න ධර්ම. කතමේච වික්කේ පටිච්ච සමුප්පන්න ධම්ම. මොනවද මහණෙනි පටිච්ච සමුප්පන්න ධර්ම? මහණෙනි පටිච්ච සමුප්පන්න ධර්ම මොනවද? සත්‍ය නිපදෙන ස්වභාවයන් මොනවද? ජරා මරණ හොඳයි. ඔව්, ඊළඟට තේරුම් ගන්න පුළුවන් පටිච්ච සමුප්පන්න ධර්ම. කතමේච භික්ඛවේ පටිච්ච සමුප්පන්නා ධම්මා. මහණෙනි පටිච්ච සමුප්පන්න ධර්ම මොනවාද? ප්‍රත්‍යෙන් ඉපදින ස්වභාවයන් මොනවාද? ඔන්න එකක් ගන්නවා. එකක් ජරා මරණං වික්කවේ. ඔන්න දැන් දෙක දෙක නෙවෙයි, ජාතිපච්චය ජරා මරණං නෙවෙයි, ජරා මරණං විතරයි. ජරා මරණං විතර එකයි. ජරා මරණං වික්කවේ මහන්නේ ජරා මරණං දෙකක් කියන ඔන්න වල ජරා මරණං කියලා බිඳුවෙන් අවසන් වෙන්නේ ජරාවයි මරණයයි කියලා දෙකක් නෙවෙයි ජරා මරණ කියන්නේ ජරා මරණය කියන කාරණය එකයි. එතකොට අපි මේක දෙකක් හැටියට මෙතෙන්දි ගන්නවා. ඒක වැරදි. ජරා මරණං බිඳුවෙන් අවසන් කරන්නේ පාලි භාෂාවේදී ඒක වචනයක් මෙතෙන්දි. ජරා මරණං වික්කවේ අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඔන්න ජරා මහණෙනි ජරා මරණය කියන්නේ අනිච්ඡං නිට්ඨ නැහැ ස්ථිර නැහැ සංකතං සකස් වූවා පටිච්ච සමුප්පන්නං ප්‍රත්‍යං උපන්නක් කය ධම්මං ක්ෂය වෙන ස්වභාවය වය ධම්මං වැය වෙන ස්වභාවය විරාග ධම්මං නොඇලෙන ස්වභාවය නැත්නම් අර පාඨයේදී යන ස්වභාවයක් නිරෝධ ධම්මං නිරෝධ ධර්මයක් නැත්නම් නිරෝධ ස්වභාවයක් ජරා මරණය කියන එක මහණෙනි අනිත්‍යයි සංකතයි ප්‍රත්‍යං උපන්න එකක් ශේවන ස්වභාවයක් එතකොට ශේවන ස්වභාවයක් කියනකොට අපි පැත්තකට ගිහින් ඉවරයි ජරා මරණ එකක් ශේවන ස්වභාවය තවත් එකක් කියලා එහෙම බෑ ජරා මරණම් කියනකොටම ඒකේ අර ඔය කියන ලක්ෂණ අන්තර්ග්‍රහණය වෙනවා ජරා මරණ වෙනම තිබිලා ජරා මරණ වය ධම්මං නෙවේ ජරා මරණ කියන ස්වභාවයම අනිච්චං සංකතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඉවරයි ජරා මරණ එකක් ශේවන ස්වභාවය තව එකක් කියලා. එතකොට හරියට ගඟ කියන්නේ එකක් ගලනවා කියන්නේ තවත් එකක් වගේ. ගඟ කියන්නේ ගලන එකටම තමයි. එතකොට ශේවන වැය වෙන ස්වභාවය කියන්නේ ජරා මරණ කියන කාරණාවේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ ජරා මරණවල මේ වගේ දේවල් ටිකක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ජරා මරණ තියෙනවා මෙන්න ඒ වගේ මෙන්න මේවයි කියලා. එහෙම නෙවෙයි පෙන්වන්නේ. ජරා මරණය කියන එක මානෙනි අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. කය ධර්මයක් මෙතන කය කියන එකෙන් කයන්න පින්වතුනේ අර මහ ප්‍රාණ කයන්න වෙන්න ඕන. නැත්නම් අර ශාරීරිය කියන අර්ථය යනකොට කය ෂය වෙන ධර්මයක් වය ධර්මයක් වෙනසින නැසෙන ස්වභාවයක්. තියෙන ජරා මරණය වෙනසෙනවා කියන එක නෙවෙයි. මම ඔබට මුලින් පැහැදිලි කරේ චක්කුම් වික්කවේ අනිච්ඡං විපරිණාමී. මෙතන අනිච්ඡං කියන කොටත් ඡයන්න අල්ප ප්‍රාණ ඡයන්න වෙන්න ඕන. විපරිණාමී අඤ්ඤතාභාවී. අන්නේ ඒ විපරිණාමී අඤ්ඤතාභාවී කියලා පෙන්නවා වගේ මෙන්න මේ ස්වභාවය පිළිබඳව ඇස කියන ස්වභාවය පිළිබඳව පෙන්නවා වගේ ජරා මරණ කියන කාරණාවේදී දැක්මින් යුක්ත කෙනාට ඔන්න දැන් ජරා මරණ කියන කාරණාව කාටද දැක්මින් යුක්ත කෙනාට ගෝචර වෙනකොට කාටද ජරා මරණ ස්වභාවය දැක්මින් යුක්ත කෙනෙකුට ගෝචර වෙනකොට ජරා මරණය එයාගේ වැටහෙන ස්වභාවය තමයි කය ධර්මයක් මෙතන කයන අල්පක් මේ මහ ප්‍රාණ කයන වෙන කය ධර්මයක් වය ධර්මයක් වෙනසෙන ස්වභාවයක් එහෙම දකින්න එක නොයන ස්වභාවයක්. ඒ කියන්නේ නිරුද්ධ වෙන ස්වභාවයක් නේද? දැන් මොකක්ද මේ? නිරෝධ ආර්ය සත්‍යෙට පෙන්වුවේ නොයන ස්වභාවයක් එක්ක. එතකොට මේක කාටද? මේ සූත්‍රයේ හැටියට පටිච්ච සමුප්පාදය දැක්මින් යුක්ත තැනක. පටිච්ච සමුප්පාද දකින්නේ කොහොමද? ඔන්න පින්වතුනි පටිච්ච සමුප්පාදය කියන්නේ කෙනෙක් යොමු වෙන තැනක්ද නුවණක්ද? නුවණක්නේ. සපටිච්ච සමුප්පාදය දකින්නේ කොහොමද? ප්‍රඥාවෙන් යුක්ත තැනදී. ප්‍රඥාවෙන් යුක්තව දකින්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරයේ යුක්ත තැනදී. යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානක්කන්ති වලට යන්නේ නැතිව තමන්ගේ රාමුවට යන්නේ නැතුව හිතන තැනදී විචක්ෂණය කරන තැනදී. එතකොට ඒකට බාහිර උපකාරක අංග ගොඩාක් ඉස්මතු වෙලා එනවා. හොඳට තේරුම් ගන්න. බාහිර කරුණු අනිවාර්යෙන් අවශ්‍යයි. සතිය, එකඟ බව, එකඟ බව, සතිය, සමාධිය, එකඟ බව, අල්පේච්ඡ බව, සන්තුතිකම, පවිවේකකම. දැන් අපි කීවනේ පටිච්ච සමුප්පාදය දකින්නේ කොහොමද කියලා. ප්‍රඥාවෙන් යුක්ත තැන. ප්‍රඥාව යුක්තව දකින්නේ කොහොමද? යෝනිසෝ මනසකාරී යුක්තදන්නේ. යෝනිසෝ මනසකාරී ඇති වෙන්නේ සද්දාරුචියනුසව ආකාර පරිිතක් ප්‍රතිනිඥානක්න්ති වලට යන්නේ නැතිව. තමන්ගේ රාමුවට යන්නේ නැතුව හිතන තැනදී. විචක්ෂණය කරන තැනදී. එතකොට ඒකට බාහිර උපකාරක අංග ගොඩාක් ඉස්මතු වෙලා එනවා. හොඳට තේරුම් ගන්න බාහිර කරුණු අනිවාර්යෙන් අවශ්‍යයි කියලා කියනවා. කොහොමද දැන් අපිට කිව්වොත් දැන් පටිච්චසමුපාදය දකින්නේ ප්‍රඥාවෙන් නම් මුල ඉඳලා ගත්තොත් මොකද? බාහිර අංගටි අගේ ඉඳලා ඕකේ මේ වාක්‍ය හරියට උඩට යන්න ඕනේ හරින. බාහිර අංග ගොඩාක් එකතු වෙනා තමන්ගේ රාමුවකට යන්නේ නැතුව විචක්ෂණය කරන කරනදී යෝනිසෝමනසිකාරය උත්පාදිනවා. යෝනිසෝමනසිකාර කරද්දී තමයි ප්‍රඥාවෙන් පටිච්ච සමුප්පාදය දකින්නේ. කෙනෙක් යනව නෙවෙයි බලන්න ගොඩාක් ඔය දේශන අපිට ඇහෙනකොට පටිච්ච සමුප්පාදයේ ඉන්න කෙනෙක්ගේ දෙයක් කරලා එයා දකින්නවා කියන වගේ තැනකට අනේක කොච්චර වැරදීද කියන කාරණේ එතනින් පැහැදිලි වෙනවා නේද? සතිය සමාධි එකඟ බව අල්පේච්ඡ බව සංකිට්ඨිකම පවිවේකකම මොකද යථාර්ථය දකිනකොට හිතත් ඒ පැත්තරම නැවෙනවා. හිතේ ස්වභාවය ඒක. හැබැයි යථාර්ථය දකින්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ තත්ත්ව විපස්සතිය වෙන්නේ නැත්නම් අපි කැමති තත්ත්ව තත්ත්‍රාවිනන්දිනී වෙන්නේ නේද? පෞද්ගලිකවම එහෙම වාක්‍යයක් හදාගෙන ඉන්නේ තත්ත්ව විපස්සතිය වෙන්නේ නැත්නම් තත්ත්ව තත්ත්‍රාවිනන්දිනී දෙනි වෙනවා. තත්ත්ව විපස්සති වෙන්නේ නැත්නම් එන තත්ත්ව එතන විපස්සති නුවණින් දැක්මක් වෙන්නේ නැත්නම් තත්ත්ව තත්ත්‍රාවිනන්දිනී එතන අභිනන්දිනී. අභි කියන්නේ නිකන් විශේෂයෙන් තීව්‍රව නන්දිනී සතුට වෙනවා. ඒවත් එක සතුට වෙනවා. ඒ තැන කියනකොට අපිට ඇහැට පේන රූපය වෙන්න පුළුවන්. අපි කැමති පදිංචි වෙන්න. රූපයක් තියෙනවා, ඇහැක් තියෙනවා, මම ඉන්නවා. කෙනෙක් ඉන්නවා, මට පේන දෙයක් තියෙනවා, කන තියෙනවා, ශබ්දය තියෙනවා, නාසය තියෙනවා, නාසය තියෙනවා, ගන්ධයක් තියෙනවා. ඊළඟට හිතලා ඇහැකුත් නැහැ, රූපෙකුත් නැහැ, කනකුත් නැහැ, ශබ්දයකුත් නැහැ කියන පැත්තට යනවා. තියෙනවා කියන පැත්තට ගියේ ආත්මයක් පදනම් සහිතව නැහැ කියන පැත්තට ගියේ ආත්මික පදනම සහිතයි. ওই දෙකটোම එන්න ඉඩක් නැති වෙනවා කියලා තියෙනවා. ඒක දැන් අපි ඡේද කීපයක් කියවුවා. අපි ටිකක් කතා බහ කරමු නේ පිරිසගේ අදහස් එකතු කරගෙන. අදහස් හැටියට ඉදිරිපත් කරමු. ප්‍රශ්න තියෙනවා නම් එහෙමයි.